මිලඟට ගරු නලීන් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
14ක් නෙවෙයිද ගරු සභාව?
13ක කාලයක්. වැඩියෙන් දීලා තියෙනවා තුමාට.
ආ තුමාට ස්තුතියි. මුලින්ම 2022 පළමු අවස්ථාව මේ සභාව අමතන විශේෂයෙන්ම ඊයේ ජනාධිපතිතුමාගේ කතාව රාජාසන කතාව විදිහට තමයි අපි බොහොම ප්‍රසිද්ධ විදිහට හඳුනන්නේ. ඒ රාජාසන කතාව කතාවක් විදිහට ඉදිරිපත් කරනකොට සාමාන්‍යයෙන් රටක සමස්ත ජනතාවගේ අවධානය යොමු වෙනවා. ඉතිහාසය අපි ඒක දැක්කා. එතකොට ගරු ජනාධිපතිතුමා මේ කතා කරන්නේ එතුමාගේ වසර දෙකක පාලන කාලයෙන් පසුව. එතකොට නොඑක් විවාද තිබුණා මොනාටද මේ සභාවාරය අවසන් කරේ, සැසිවාරය අවසන් කරේ. සමහර කෝ කෝප් කමිටුව විසුරවන්න, කෝපා කමිටුව විසුරවන්න, පබ්ලික් ඇකවුන්ට්ස් කමිටුව විසුරවන්න මේ වගේ අරමුණුත් එක්ක කියලා. කමක් නැහැ. අපි හිතමු ජනාධිපතිතුමා සත්භාවයෙන් විසිරවයි කියලා, කල් දැම්මයි කියලා සභාව. එතකොට දැන් රටේ ජනතාව ඊයේ එතුමාගේ කතාව ඇහුවද? මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. මං දැක්කා එතුමාගේ කතාව නොයේ මධ්‍යස්ථ සමාජ ජාලාවල පළ වෙලා තිබුණා. ඒ පළ වෙලා තිනකොට ඒ කතාව යටින් අපි දන්නවා සමාජ ජාලාවල තියෙනවා නොයෙක් අර කමාන්ඩ් දෙන්න පුළුවන්. තමන් ඒකට කැමතිද අකමැතිද? බහුතරයක් අර හහා එක තමයි දාලා තිබුණේ. හා හා මොකද එතුමාගේ කතාව සමච්චලයකට ගත්ත රටේ ජනතාව. එතුමාගේ කතාව පිළිබඳ රටේ ජනතාවගේ අවධානයක් තිබුණේ නැහැ. මම ඊයේ එළියට එනකොටත් මාධ්‍යවේදීන් ඇහුවාම මොකද කතාව ගැන කිව්වහම මම කිව්වේ හානා හිය පානා හඬ ඇරෙන් දැනේ කියලා. ඉතින් මෙතුමාගේ කතාව අනුව අපි අවුරුදු දෙකේ එතුමාගේ ක්‍රියාකලාප දැක්කා. මේ අවුරුදු දෙකේ එතුමා ෆේල්. අපි කිව්වා පළවෙනි අවුරුද්ද ෆේල් වෙලා දෙවෙනි අවුරුද්ද පටන් ගත්තේ අපි කිව්වා කමක් නැහැ ඔබතුමා පළවෙනි අවුරුද්ද ෆේල්. ඔබතුමා මේ අවුරුද්ද සමත් වෙන්න වැඩ කරන්න වැඩ කරලා මේ අවුරුද්ද සාර්ථක කරගන්න කියලා. හැබැයි ඒක උනේ නැහැ. දැන් අපිට මේ අවුරුද්ද කියන්න බෑ ගරු ජනාධිපති වෙන 2022 ඔබතුමා වැඩ කරලා මේ අවුරුද්දත් සාර්ථක වෙන්න කියන්න බෑ. දැන් අපි දන්නවා මේ අවුරුදු නෙමෙයි තව අවුරුදු පහක් දුන්නත් මේ ජනාධිපතිවරයා ෆේල් කියන එක අපි දන්නවා. ඒ නිසා අපිට රටේ ජනතාවට කියන්න බෑ තව අවුරුද්දක් ඉවසපන් කියලා. අද රටේ ජනතාව බඩ පොත්තට ඇලිලා තියෙන ගරු මුවාස මන්තුමනි. ඔබතුමා දන්නවා ඔබතුමා රටේ ජනතාව ගැන දන්න කෙනෙක් විදියට. අද රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. බඩු මිල අහස උතර නැගලා. අපි දන්න ඉතිහාසය අපි අහලා නැහැ බීට්රූට් එහෙම නැත්නම් අපි කියන රතුවල රටින් එනවා කියලා. අද පකිස්තානෙන් එනවා රතුවලේ. අද හාල් වල මිල රුපියල් 170 180යි. DS ඩඩ්ලි සේනාරංග මැතිතුමාලා ජයා ජනාධිපති මැතිතුමාලාගේ විප්ලවයෙන් අපේ රටේ සහල් වලින් ස්වයංපෝෂිත වුණා. 48 වෙනකොට අපි 135යි අපේ සහල් අවස්ථාව අපි රට තුල සකසගෙන තිබුණේ. හැබැයි ඒක 77 පස්සේ කඩිනම් මහවිලියත් එක්ක DS ඩඩ්ලි සේනාරංග මැතිතුමාලාගේ ගොව ජනපද ව්‍යාපාරත් එක්ක අපිට පුළුවන් වුණා සහලින් ස්වයංපෝෂිත වෙන්න. අද මොකද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන්නේ අපිට නැවත සහල් පිට රටින් ගේන්න වෙලා තියෙනවා. මම මේක දිගින් දිගටම කිව්වා මෙට්‍රික් ටොන් 109,000ක් මේ අවුරුද්දට ගේන්න එනවා කියලා. මෙට්‍රික් ටොන් 109,000ක් ගේන්න අපිට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 300 ඩොලර් යනවා. දැන් ඒකේ හොඳම උදාහරණය ඒක ඔප්පු කරමින් ගිය සතියේ මෙට්‍රික් ටොන් 104ක් ගේන්න කැබිනට් අධිපති හම්බුණා. ඇයි එතනට රට අද වැටුනේ? ජනාධිපතිතුමාගේ වැරදි තීන්දුව නේද? ඔන්න ඊයේ ජනාධිපතිතුමා මෙතනදී රටේ සමස්ත ගොවි ජනතාවගෙන් සමාව ගත්තා නම් මට වැරදුනා. සමාවෙන්න අපේ ගොවි රජවරුනි කිව්වා නම් ඔන්න මම සතුටු වෙනවා. කිව්වේ නැහැ තාමත් එතුමාගේ උද්දච්චකම. තාමත් එතුමාට කේවට්ටිය දුන්න උපදෙස් හිස මුදුනේන් පිළි අරගෙන තමයි ඉන්නේ. මේ රටේ තමයි වැඩියෙන්ම කෘෂි විද්‍යාඥයෝ ඉන්නේ. අපේ රටේ ඉන්න විද්‍යාඥයන්ගේ ආචාර මහාචාර්යවරුන්ගේ වැඩියෙන්ම ඉන්නේ කෘෂිකර්මයේ සම්බන්ධව. හැබැයි එතුමාට කෘෂිකර්මයට උපදෙස් දෙන්නේ දොස්තර මහත්තයෙක්. දැන් කොන්දොස්තර මහත්තයෙක් දොස්තර වැඩේ කරන්න ගියොත් මොකද වෙන්නේ? කොන්දොස්තර මහත්තයර පුළුවන් දොස්තර වැඩේ කරන්න බෑ. ඒ වගේම තමයි දොස්තර මහත්තයරත් බෑ කෘෂි විද්‍යාව වැඩ උගන්නන්න. එතුමා අපි දැක්කන්නේ උගන්න විදිය පාංශු සංගඩ ගැන කිව්වනේ පාංශු විස්තර ගැන. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කේවට්ට එින්ගේ උපදෙස් අහලා අද කෘෂිකර්මය අද විනාශ කරලා ඉවරයි. අපි දන්නවා කාලිංග මාග කාලේ අනුරාධපුරයේ අපේ ඒ කෘෂි ශිෂ්ටාචාරය අතුල මේ ශිෂ්ටාචාරය විනාශ වුණා. අපි දන්නවා ඌව වෙල්ලස්ස කැරල්ලෙන් පස්සේ අපේ 15 ඌව බිම් තැන්න ඒ ගොවි බිම් සුද්දා ගිහිල්ලා විනාශ කරලා දැම්මා. හැබැයි 2020න් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බා කුසි බිමට කරපු ගොවි බිමට කරපු ගොවියට කරපු විනාශේ කාලිංග මාගවත් එහෙම නැත්නම් සුදු අධිරාජ්‍යයෙන්වත් සිදුනේ නැහැ. ඒ විනාශය අද වෙලා තියෙනවා. අපි දකිනවා. හැබැයි තාම මේ උද්දච්ච ආණ්ඩුව මේක තේරුම් අරගෙන නැහැ. දැන් මේගොල්ලෝ කියනවා මේ මට දැක්ක ඉස්සල්ලා කියපු මන්ත්‍රීවරයෙක් කියනවා අපි ලෝකේ වැක්සින් කරනෙන් හොඳම තුන්වෙනියලු. මේ මොන පට්ටබල් බොරුද? ගිහලා ඕල්ඩෝමීටරේ බලන්න. වැක්සින් ට්‍රකයක බලන්න. මේ රටේ අද බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. මේ කවද රවට්ටන්නේ? මම මේක උදාහරණයක් කියන්නම්. 1948 වෙනකොට අපි ජපානයේ විතරයි අපි රටක් විදියට පල්ලැහැන් හිටියේ. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දකුණු ආසියාවේ අද බංකොලොත්ම රට ලංකාව. දකුණු ආසියාවේ බංකොලොත්ම රට මෙන්න මම මේ සභාගත කරනවා. 2019 ඉඳන් 2021 21 නොවැම්බර් වෙනකන් අපේ විදේශ සංචිතවලට මොකද වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකාවේ අන්තිමට කියන්නම්මා. ඉන්දියාවේ 137කින් වැඩිලා තියෙනවා. බංග්ලාදේශ 137කින් වැඩිලා තියෙනවා. පකිස්තානේ 149.83කින් වැඩිලා තියෙනවා. ඇෆ්ගනිස්තානේ 2020ට සාපේක්ෂව 114.7කින් වැඩිලා තිනවා. යුද්ධයක් තිබුණු රටක් ඇෆ්ගනිස්තානෙ කියන්නේ. ඊළඟට මාලදිවයින 128කින් වැඩිලා තිනවා විදේශ සංචිත. බූතානය 125කින් වැඩිලා තිනවා විදේශ සංචිත. නේපාලය 127කින් වැඩිලා තිනවා විදේශ සංචිත. එහෙනම් එදා ආසියාවේ එමු නැත්තම් මේ අපේ මුතු වැටේ කියපු රට ඈ ඉන්දියන් සාගරයේ මුතු වැටේට මොකදලා තින්නේ? දකුණු ආසියාවේ සියලුම රටවල් වැඩි වෙද්දි අපේ රට අඩු වෙලා තියෙනවා කීයකින්ද? පොඩි පහේ ප්‍රමාණයකින් නෙමෙයි 179කින් විදේශ සංචිත මේ අවුරුදු දෙකේ අඩු වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 7.64 බිලියන තිබුණා. 2021 නොවැම්බර් වෙනකොට 1.5884ට අඩු වෙලා තියෙනවා. දකුණු ආසියාවේ බංකොලොත්ම රට අනිත් රටවල් වලට වැඩි වුණා නම් කොහෙද කොවිඩ් බලපාලා දෙන්නේ විදේශ සංචිත වලට? මම මේ ආසියාව නෙමෙයි අරන් තියෙන්නේ, යුරෝපය නෙමෙයි අරන් තියෙන්නේ, දකුණු ආසියාව. දකුණු ආසියාවේ දුප්පත්ම බංකොලොත්ම රට බවට අපිව අදපත් කළා මේ අවුරුදු දෙකට. මේ තව කල්ය ගහන වරක හැදුවා මේක හැදුවා කියලා අනුංග කලිසම් අඳගෙන මොනවද මේ කියවන්නේ? ඒ නිසා ගෝඨාභය රජකම සභාගත කරනවා ජනාධිපතිතුමා ඔබතුමා ෆේල්. මේ රටට අද සාපයක් බවට පත් වෙලා මේ අවුරුදු දෙකේ පාලනය. ඒක ගොවියට, කම්කරුවට, දීවරයට විතරක් නෙමෙයි කොළඹ හතේ කෝටි ප්‍රකෝටි සල්ලි තියෙන මිනිහටත් ඒක සාපයක්. කොච්චර සල්ලි දිනුවත් අද ප්‍රාඩෝකේ ඉන්ටර්කූලර් එකේ, රේන්ජ් රෝවර් එකේ, ජගුවාර් එකේ ගිහිල්ලා ගෑස් ටැංකිය ගේන්න පොලිමේ ඉඳලා තියෙනවා. සල්ලි දිනුවට බඩු නෑ. මේ සාපය පළ දීලා දිනුවද මේ රටට? ඒ නිසා මොනවද මේ කියවන්නේ? පාරවල් හදුවගෙන කියවනවා. දැන් ඊයේ පෙරදා අන්නුන්ගේ කලිසමක් අපූර්වට අගේට ඇඳගෙන ගියා. අපි දන්නවා 2014 ඔය හතන් තැන් වල චන්දට මාසයක් තියාගෙන මුල් ගල තියනවා කියලා, හයිවේ හදනවා කියලා රැවට්ටුව රටේ ජනතාව තඹ සතයක් නැතුව පට්ටපල් බොරුවක් කරා 2014. කොහෙද සල්ලි දිනුවල හයිවේ හදන්න? හැබැයි අපි නුවර අධිවේගී මාර්ගය ආරම්භ කරා. එතන වැදගත්කම අපි හදපු එකවත් අපි ආරම්භ කරපු එකවත් නෙමෙයි. ගත්තු තීන්දුව తీරන. අපි නුවර කුරුණෑගල අධිවේගී මාර්ගයේ දෙවනි කොටස හැදුවේ වැදගත් තීන්දුවක් අරගෙන. ඒ වැදගත් තීන්දුව තමයි ඒකට භාවිතා කරේ දේශීය අරමුදල්. අපේ රටේ අධිවේගී මාර්ගයක් හැදුවා නම් දේශීය අරමුදල් වලින් ඒ පළවෙනි අවස්ථාව තමයි කුරුණෑගල දක්වා මීරගමට ඉඳන් හදපු අධිවේගී මාර්ගය. දෙවනි තීන්දුව කවුද ඒ පාර හැදුවේ? අපේ රටේ අධිවේගී මාර්ග හැමදාම ඇදුවේ චීන්නු, ජපන්නු, විදේශ සමාගම්. ඒ නිසා ඒකෙන් පස්සේ ගිහිල්ලා අපිට පුළුවන් වුණා දේශීය සමාගම් 14කට කොන්ත්‍රාත්තුව දෙන්න. අපි දන්නවා ඒතරදී එක කොන්ත්‍රාත් සමාගමක් ෆේල් වුණා. හැබැයි දේශීය සමාගම් 14කට දුන්නේ. හැබැයි ඒ දේශීය සමාගම් 14කම C1 ග්‍රේඩ් එකේ හිටපු සමාගම්. ඒ C1 එක දුන්නේ අපි නෙමෙයි, RD එකෙන් ගත්තු ග්‍රේඩ් එකක්. ඒ නිසා ඒකේ ෆේල් වෙච්ච එක පිට දාලා අපිට වයින් දෙන්න එපා. ඒ නිසා
ඔබතුමාගේ අවසාන මිනිත්තු දෙක අවසාන මිනිත්තු දෙක
මට දෙන්න අවසන් කරන්න.
මිනිත්තු දෙක අවසන් ඔබතුමාගේ
මට දා හරසන ගෙතු නැටයක් තියෙනවා. ඒ නිසා අපිට ලැජ්ජයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශ ගැන කිව්වම. දැන් එතුමා කියනවා, මම දැක්ක එතුමා කියනවා එතුමාට මේක කවුරු හරි ලියලා දුන්නා කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එතුමා කියනවා අධ්‍යාපනය ගැන. අධ්‍යාපනය ගැන කියද්දී එතුමා කියනවා එතුමාගේ මේ කතාවේ STEM ගැන, STEM Science Technology Engineering Maths මේ සම්බන්ධව එතුමා මේ තාක්ෂණය ගන්නට විශ්වවිද්‍යාලවලට පහසුකම් දෙනවා කියලා. STEAM ගන්න එන්න සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් මැත්ස් උගන්වන්න ඕනේ ඒ ලෙවල් දක්වා ඉස්කෝලවල උගන්වන්න ඕනේ. මේ මොනවද මේ ලියලා දීලා තියෙන්නේ? ඒ ලෙවල් දක්වා උගන්වන්න ඕනේ කියන උසස් අධ්‍යාපන ගැන කතා කරනවා. ඊළඟට මෙතුමා කියනවා එතුමා බන්ධනාගාර රතවල හිරකරුවන් මරා දැමි යුගය අවසන් කරනවා කියලා. බන්ධනාගාර ඇතුළේ මිනි මරපොය මේ කතා කරන්නේ. ඊයේ පෙරේද දඬුවම් දුන්නා 2012 බන්ධනාගාර ඇතුළේ 30 ගණන් මැරුණා. 2014 නම් පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. යහපාල ආණ්ඩුව පටන් ගත්තට පස්සේ තමයි පරීක්ෂණ පටන් ගත්තේ. යන්නේ ඊයේ පෙරේද දඬුවම් දුන්නා. මොනවද මේ කියන්නේ? ඒ නිසා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අසාර්ථක අසමත්භාවය වහගන්න මේ බයිලා කියලා වැඩක් නැහැ. අද රටේ ගොවිපිම් ටික විනාශ කරලා සමස්ත ගොවි ජනතාව අපහසුතාවට පත් කළා. මේ කරන විනාශේ ප්‍රතිඵල තමයි අද අපි මේ විදිහට භුක්ති විඳින්නේ මූලාශ්‍රයේ මන්තුමනි.
ඒ වගේම අවසන් කරන්න ඔබේ කාලය අවසන්.
ඒ වගේම කියන්න ඕන ගරු මූලාශ්‍රයේ මන්තුමනි. දැන් මේ ආණ්ඩුව අසාර්ථක අසමත් කියලා කියන්නේ අපිද? අපිද කියන්නේ? අපි නෙමේ කියන්නේ ආණ්ඩුව පැත්තේ ඉන්න වැඩිපුර බහුතරය කියන්නේ. අද මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉන්නේ දොරටුපාලව 3-4 දෙනෙක් විතරයි ඉන්නේ. අපි දන්නවා දොරටුපාලව 3-4 දෙනෙක් විතරයි ඉන්නේ. සමස්ත ආණ්ඩුවේ අති බහුතරයක් ඉන්නේ මේ ආණ්ඩුව පිළිබඳ කලකිරিলা. කලකිරিলা ඉන්නේ ඔබතුමා මූලාශ්‍රයේ ඉන්න ඔබතුමාත් මන් දන්නවා කලකිරিলা ඉන්නේ ගරු මූලාශ්‍රයේ මන්තුමනි. ඒ නිසා සමස්ත
මේ විවාදේ මාපිලිබදව නෙමෙයි. මේ විවාදේ මාපිලිබදව නෙමෙයි.
ඔව් සමාවෙන්න ඔබතුමා උදාහරණයකට ගත්තාද? මේක අපි දන්නවා. අපුතරයක් බහුතරයක් බලගෙනම එක දෙයක් ගැන සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ කතාවේදී. එතුමා කියනවා උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ඒ අයිතිවාසිකම් පිළිබඳව උතුරු රටේ ද්‍රවිඩ ජනතාවට අයිතිවාසිකම් දෙනවා අපි අද්දක මුස්සල අපි සහයෝගය දෙනවා. අපි දන්නවා
විශාල පිරිසක් අවසන්
කරා අවසන් විනාඩිය
විශාල පිරිසක්
උතුරු නැගෙනහිර විශාල පිරිසක් හිර පොළ ගෙවල් වල ඉන්නවා බන්ධනාගාර වල ඉන්නවා. දැන් යුද්ධ වෙලා අවුරුදු 12ක් කරුණාකරලා යන නිදහස දෙන්න අපි ජාතිවාදී අවශ්‍යල මේ රට ගිනි තියන්න යන්නේ නැහැ. අපි අතින් නිදහස දුන්නා නම් මන් දන්නවා මේ රට ජාතිවාදී
ගිනි
නිකන්දක් බවට පත් කරන අනිසාබන් ජනාධිපතිතුමා කියනවා ඔබතුමාගේ ප්‍රකාශය දින වැදගත්ම එකම දේ
මේ උතුරු
නැගෙනහිර ජනතාව ගැන පුළුවන් නම් එයාට
නිදහස දෙන්න කියලා
බොහොම ස්තුතියි.
රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ඔබතුමාට විනාඩි 10ක කාලයක් ඉතුරු වී තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතා වැදගත් කාරණයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙන මේ මොහොතේ මම හිතන්නේ අපි කවුරුත් මේ වෙලාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. රාජ්‍ය නායකයෙක් විදිහට උත්සාහ කරන්නේ රටේ පුරවැසියන් ආරක්ෂා කරගෙන මෙරට ආර්ථිකය සංවර්ධනය කරගෙන ජන ජීවිතය ගොඩනගලා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාට මේ රටේ ජනතාවගෙන් 69 ලක්ෂයක් ජනවරමක් දුන්නේ. ඒ ජනවරම බලාපොරොත්තු නැපේක්ෂා ඉෂ්ට කිරීමට යාමේදී ස්වභාවික ව්‍යසනයකට අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වුණා. අද ඔය කෑ ගහන අද බරපතල විදිහට ආණ්ඩුවට වඩා මේ ජන සමාජයේ ප්‍රගතිය වෙනුවෙන් ගන්න තීන්දුව තීරණවලට බරපතල විවේචන කරන විපක්ෂයේ පවාද මේ බරපතල අර්බුදය ගැන වැඩි අවධානයක් යොමු නොකර ආණ්ඩුවට මඩ සහ අවලාද ඉදිරිපත් කිරීම මේගොල්ලන්ගේ ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන් මතක් කරනවා මේ ස්වභාවික ව්‍යසනයේදී මේ ආණ්ඩුවට අවශ්‍ය වුණේ පළමුවෙන්ම මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න 2,22,00,000 වෙන මේ රටේ ජනගහනය ආරක්ෂා වුණොත් තමයි මේ රටේ රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ වසංගතයේ පාලනය කරලා ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ඒ සෞඛ්‍ය අංශවලට ප්‍රතිපාදන වෙන් කළා ඒ මූලිකත්වය ලැබලා දුන්නා. පහුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළ අපි මැරිලා ඉපදුනේ නැහැ. එතුමා ජනාධිපතිවරණයෙන් පස්සේ ක්‍රමානුකූලව මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා බියෙන් සැකෙන්තරව ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් නිර්මාණය කරනකොට මාර්තු මාසේ තමයි මුලින්ම රට වහන්න සිද්ධ වුණේ. ඒ අනුව අවුරුදු දෙකක කාල සීමාවක් තුළ වරින් වර රට වැහුවා, සීමා කිරීම් දැම්මා, රට හුදකලා කරා, නිරෝධායන ඇදිරි නීතිය පැනෙව්වා. එහෙම පැනවලා මේ රටේ ජන සමාජය ආරක්ෂා කර ගැනීම තමයි එතුමාගේ අපේක්ෂාව වුණේ. ආණ්ඩුවේ අපේක්ෂා වුණෙත් ඒක. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශවලට විශේෂ අරමුදල් ලැබලා දුන්නා. අපේ රටේ කොවිඩ් නිසා ඔක්සිජන් නැතුව කිසිම රටෙක් මිය ගියේ නැහැ. රෝහල්වල ඉඩකඩ මදි වෙනකොට අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරා. ඒ අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරා විතරක් නෙමෙයි, ඒවට අවශ්‍ය සියලු පහසුකම් ලබලා දුන්නා. රටේ ආර්ථික ක්‍රියාකාරකම් අඩු වෙනකොට, ජනතාවගේ ආදායම් තත්ත්වය අඩු වෙනකොට, නිෂ්පාදන එක පැත්තකින් අඩු වෙනකොට රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කළා. හැබැයි ඒ වෙලාවේ ජනතාව අපහසුතාවයට පත්කරන ආණ්ඩුව කටයුතු කළේ නැහැ. නිරෝධායනය වන මෙරටේ පුරවැසියන්ගේ ගෙදරටම සහන මල්ල ගිහිල්ලා දුන්නා. ඒ වගේම වරින් වර අවස්ථා කීපයකදී 5000 දීමනා මෙරටේ අඩු ආදායම්ලාභී ජනතාවට ලබලා දුන්නා. මේ සෑම දෙකින්ම උත්සාහ කරේ මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කරගෙන මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න. මේ අභියෝගය අපිට විතරක් නෙමෙයි, ලෝකේ සෑම රටකටම, ධනවත් රටවල්, සංවර්ධන වීමෙන් පවතින රටවල්, දියුණු වීමෙන් පවතින රටවල්, මේ සෑම රටකටම මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා එන්නත් මාත්‍රා දෙකම දීලා, ඊට අමතරව බූස්ටර් මාත්‍රාවකුත් මේ රටේ ජනතාවට ලබලා දෙන්නට අවශ්‍ය කටයුතු කරා. හැබැයි ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශවලට මුල් තැන දීලා, ආරක්ෂක අංශ කැඳවලා මේ රටේ ජන සමාජය දැනුවත් කරේ මේ මහා ව්‍යසනයෙන් බේරගන්න. හැබැයි අපිට රටක් විදියට අපි දැන් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට මේ තත්ත්වේ පාලනය කරලා නව සාමාන්‍යකරණයට රට ගෙනල්ලා, රජයේ ආයතන විවෘත කරලා, පාසල් විවෘත කරලා, ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන් මට්ටමට මේ රට ගෙනල්ලා තියෙන්නේ. අපි දන්නවා මේ රටේ ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි. නිදහස ලබාගත්තේ දා ඉඳලා මේ රට පාලනය කරපු ආණ්ඩුවලට වරින් වර විවිධ ආපදාවලට, ඒ වගේම විවිධ නැගටිම් වලට, ත්‍රස්තවාදී ක්‍රියාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම සුනාමි වගේ ව්‍යසනයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මේ වගේ බරපතල ව්‍යසනයක් ඒ කිසිම ආණ්ඩුවකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊයේ දිනේදී ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ ඒ වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ඉදිරි අවුරුදු 3ක කාල සීමාව තුළ රට ගොඩනගෙන ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. එතුමා එකින් එක සඳහන් කරා. විපක්ෂයේ සමහර මන්ත්‍රීතුමාලාට බරපතල විවේචන තියෙනවා. කොහොමත් විපක්ෂයේ උත්සාහ කරන්නේ ආණ්ඩුව හොඳ වැඩක් කරත්, යම් යම් අඩුපාඩු සිද්ධ වුණත් ඒ හැම එකටම එකම විදියට බරපතල විවේචන ඉදිරිපත් කිරීම. එයා නිතර බලන්නේ මේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරලා, ආණ්ඩුව වැඩපිළිවෙල කඩාකප්පල් කරලා, ආණ්ඩුව යන ගමන අවහිර කරලා මුල ඉඳලම සූදානම් වෙන්නේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරලා. ඒ නිසා තමයි හරිත කෘෂිකර්මාන්තය මේ රටේ ව්‍යාප්ත කරන්නට යනකොට ගොවීන් පිටිපස්සේ ඉඳලා උසිගැන්නුවේ. අපි දකිනවා අපේ ප්‍රදේශවල සමහර උද්ඝෝෂණවල පිටිපස්සේ හිටියේ කවුද කියලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ හිටියා, ඒ වගේම සජවේ සමාජිකයෝ හිටියා. ඒ විතරක් නෙමෙයි, ඒ අය මාධ්‍යයට මොනවද කියන්නේ කියන දේවල් පවා මේ අය කියලා දුන්නා. බෝඩ් ලෑලි ඒ අය හදලා දුන්නා. අපි දන්නවා ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා. ගොවි ජනතාව ජීවත් වන දිස්ත්‍රික්කවල ජීවත් වන මන්ත්‍රීවරු තමයි වැඩි පිරිසක් ඉන්නේ. ඒ ගොවි ජනතාවගේ දුක් කඳවණාවන් සිත්තවුල් අපි දන්නවා. හැබැයි ආණ්ඩුවක් විදියට, ප්‍රතිපත්තියක් විදියට හරිත කෘෂිකර්මාන්තයට මුල් තැන දෙනකොට ඒ වැඩපිළිවෙලේ අසාර්ථකත්වත් අපි දැක්කා. හැබැයි අතිගරු ජනාධිපතිතුමා ඒ නිසා තමයි තීන්දුවක් ගත්තේ, ඒ රසායනික පොහොර පුද්ගලික අංශයට ගෙන්වන්න අවසර දෙන ගමන් අනෙක් පැත්තෙන් රජයේ ප්‍රතිපත්තියක් විදියට නිවැරදි දැක්මක් යටතේ හරිත කෘෂිකර්මාන්තය ගෙනියන්න. ඒ හරහා අපි දන්නවා මේ රටේ ආදායම අඩුවීම, ඒ නිසා අපිට අපනායන ආදායම අඩුවෙන අපනායන ආදායම බලාපොරොත්තු වන මට්ටමට ගෙනියන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අනිත් පැත්තෙන් විදේශීය ශ්‍රමිකයන් මේ රටට එවන විදේශීය ප්‍රේෂණ අපි බලාපොරොත්තු වන මට්ටමට ලැබුණේ නැහැ. වසංගත කාලේ 1,02,000ක් පමණ මේ රටට ආවා. ඒ අයට නැවත විදේශ රටවලට යන්න කාලයක් ගත වුණා. එක පැත්තකින් විදේශ ප්‍රේෂණවල ඒ ඩොලර් මිලියන 7.5 ඒ හා සමානව අපිට නොලැබෙන විට සංචාරකයන්ගේ පැමිණීම අවුරුදු දෙකක අඩාල වීම නිසා ඩොලර් මිලියන 4.5 ගානේ අපිට අඩු වුණා. අපි දන්නවා හම්බන්තොට වරාය වික්කේ කීයටද? ඩොලර් මිලියන 1.2කට. ඒ වගේ තුනමාරක් අපිට හදන්න තිබුණා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඒ ඩොලර් ප්‍රමාණය ලැබුණා නම්. මේ වසංගතයක් වෙලාවේ ජීවිත අවදානමක් තියෙනකොට මිනිස්සු සංචාරය කරන්නේ නැහැ.
ඔබතුමාට මේ කාලයේ අවසාන මිනිත්තු දෙක
තව
විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
මට තව විනාඩි දෙකක් දෙන්න.
ඔබතුමා
සංචාරක ව්‍යාපාරය දැන් මේ වෙනකොට පණ ගහගෙන සංචාරකව වැඩි වෙමින් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඒ වැඩපිළිවෙල සක්‍රීය ක්‍රියාත්මක කරනවා. හැබැයි අපනයන ආදායම ප්‍රවර්ධනය කරන්නට, අපනයන විවිධාංගීකරණය කරන්නට, අගේ එකතු කරලා නවෝත්පාදන නිෂ්පාදනය කරලා මෙරටේ අපනයන ආදායම වැඩි කරන්නට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල පිළිබඳව තමයි ජනාධිපතිතුමා දැනුවත් කරේ. රටේ ආදායම වැඩි කරලා විදේශ වත්කම් ක්‍රමානුකූලව වැඩි කරලා මේ රටේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම තමයි ආණ්ඩුවේ බලාපොරොත්තුව. විපක්ෂයේ බලාපොරොත්තුවත් ඒක. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කවුරුත් විවේචනය කිරීම හොඳයි. හැබැයි ඊට වඩා රටක් විදියට මේ අර්බුදයේ මූණ දෙන්න සියලු දෙනා ඒකරාශී වෙන එක වැදගත්. දැන් අධ්‍යාපනය ගත්තම අධ්‍යාපන අසමානතාවය නිසා දිස්ත්‍රික් අතර පළාත් අතර බරපතල විෂමතාවයන් තියෙනවා. අධ්‍යාපන සමාවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත රාජ්‍ය නායකයෙක් විදියට ජාතික පාසල් දහසක් මේ රටේ ආරම්භ කරන්න ඒ වැඩපිළිවෙල පිළිබඳව තීන්දුව ගත්තා. අපි මේ අවුරුද්දේ 7 වෙනිදා සියඹලා ආණ්ඩුවෙන් පටන් ගත්තා. අනාගතයේ දකින්නට පුළුවන් නවෝත්පාදන ආර්ථිකයකට මේ රට ගෙනියන්න පුළුවන් අනාගත අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් දරුවන් පිරිසක් නිර්මාණය කිරීමට සියලු පහසුකම් සහිත මානව සම්පත් සහ භෞතික සම්පත් සම්පූර්ණ කිරීම සඳහා ඒ පාසල් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට අපි මොනවාකවත් ජාතික පාසල් තියෙන්නේ 373යි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 123කට කිසිම ජාතික පාසලක් නැහැ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම ජාතික පාසල් තුන ගානේ දෙන වැඩපිළිවෙලක් තියෙනවා.
ඔබේ කාලයේ අවසන්
මන්ත්‍රීතුමනි අධ්‍යාපනයට අත ගහලා ආර්ථිකයට අත ගහලා කෘෂිකර්මාන්තය දිනු කරලා සේවා ආර්ථිකයට පණ ගන්දලා මේ රටේ ජන ජීවිතේ ගොඩනගෙන ජන ජීවිතේ සුරක්ෂිත කරන ජාතික ආරක්ෂාව සාති කරන ආර්ථිකයක් හදන්න අපිට අවුරුදු 3ක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ. ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි ස්ථිරවම කියනවා විපක්ෂයේ කොයි විදියට බාධා කරත් කකුලෙන් ඇද්දත් අපි යන ගමන කාටවත් වළක්වන්නට බෑ. ඒ නිසා මේ ප්‍රශ්නවලට මුහුණ දීලා මේ අභියෝග ජය අරගෙන ඉදිරි අවුරුදු 3ක කාලය තුල අපේ රටේ ආර්ථිකය අපි බලාපොරොත්තු වන ඉලක්කයට ගෙනියනවා කියන කාරණයක් මේ වෙලාවේ සිහිපත් කරමින් මට අවස්ථාව ලබා දුන්නට ගරු සභාපතිතුමාට ස්තුතිය පළ කරමි.
ස්තුතියි. මෙහෙමින් ස්තුතියන්ත වෙනවා. මිලඟට ගරු SM මරිකාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
මුල් අසනේ ගරු මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් පස්සේ ඒ සම්බන්ධව කරන විවාදයේදී අද අපිට පේනවා ආණ්ඩුවේ කඩාවැටීම. අද ආණ්ඩුවේ ඇමතිවරු නැහැ. මන්ත්‍රීවරු නැහැ. සමහර පළ පසුපළ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉතුරුලා ඉන්නවා පිටපළාත්වල ඉඳලා ආපු කට්ටිය. ඒ අයට කරන්න වැඩක් නැති නිසා. ඒකෙන්ම පේනවා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුවේ අයට තියෙන කැක්කුම සහ උවමනාව. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහනකොට වෙලාවකට හිතනවා මේක ලෝකෙට පරගාසයේ ගෙදරට මරගාතේ වගේද කියලා. තව වෙලාවකට හිතනවා කොහෙද යන්න මල්ලෙපොල් වගේ කතාවක් කියලා ඉවරලා. තවත් වෙලාවකට හිතනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන පාරේ උජාරුවට යනවා වගේ කියලා ඉවරලා. මොකද හේතුව දැන් මේ මොහොතේ මේ ජනාධිපතිවරයා පත් වෙලා මාස 26ක් ගිහිල්ලා තියෙන මේ මොහොතේ අද සාමාන්‍ය ජනතාව මුහුණ දෙන එක ප්‍රශ්නයක් ගැන වගේ වගක් නැහැ මේ ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවට. දැන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේදී ගෑස් පෝලිමට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. තෙල් පෝලිමට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. අඬන දරුවන්ට කිරිපින ලබා දෙන විදිය කිව්වේ නැහැ. මේ සිමෙන්ති වලට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. ලයිට් කපනකට විසඳුම් ලබා දෙන විදිය කිව්වේ නැහැ. ඒ වගේම මේ රටේ පෝලිං යුගය නැති කරන්නේ කොහොමද? ආර්ථිකය ගොඩ දාන්න කියලා කිව්වේ නැහැ. ඒ වෙනුවට වචන හරඹයක් සහ සම්දර්ශනයක් දාන තමයි උත්සාහ කරලා තියෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල කියන එක මම පැහැදිලිව කියන්න ඕන. දැන් මේ ආණ්ඩුවේ ගොඩාක් අය කියන්න ගත්තා. අද අපේ රට ආසියාවේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙමින් තිබින්නේ කොවිඩ් වසංගතයක් නිසා කියලා ඉවරලා. මේ පෝලිං යුගයේ මේ හැම ප්‍රශ්නයකටම මූලය කොවිඩ් කියලා කියන්න ගත්තා. එහෙම කොවිඩ් නිසා නම් මේක මුළු ලෝකෙටම ආවා. එහෙනම් ලෝකේ අනිත් රටවල් වලත් තෙල් නැති වෙන්න ඕන, ලයිට් කපන්න ඕන, කිරිපිටි පෝලිං තියෙන්න ඕන නේද? ගෑස් පෝලිං තියෙන්න ඕන, සිමෙන්ති පෝලිං තියෙන්න ඕන, අහස උසට බඩු මිල යන්න ඕන, තුන් වේල කාව මිනිස්සු දෙවේලක් කන්න ඕන, දෙවේලක් කාව මිනිස්සු ලෙව කන්න ඕන, දරුවෝ කිරිපිටි නැතුව අඬන්න ඕන. එහෙම කොහෙවත් නැහැ. එහෙම කොහෙවත් නැහැ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි. එනිසා මේ මාස 26 මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ඒ උදවේගයේ පසුබිම මන්ත්‍රීවරු පව කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේවා ගැන. මමත් පසුබිම මන්ත්‍රීවරයෙක්ට හිටපු හින්දා මම දන්නවා. හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පව්. දැන් මේගොල්ලන්ගේ කයයි උද්දච්චකමයි නම් අහස උසට තියෙන බඩු මිල වගේම. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ සියලුම ප්‍රශ්න වලට මේ ආරම්භය තමයි කොවිඩ් නෙමෙයි, මේ දුර්වල දුර්වල ආර්ථික කළමනාකරණය කියනක පැහැදිලිව කියන්නම්. මම මේකේ එකින් එක කරුණු දක්වන්න මුලස්සනේ මන්ත්‍රීතුමනි. ආපු ගමම්ම මොකද්ද කරේ? රාජ්‍ය ආදායමෙන් 25% වැඩි ප්‍රමාණයක් ගජ මිතුරන්ට බිලියන 800ක පමණ මේ බදු සහන ලබා දුන්නා. එතනින් තමයි මේ කඩාවැටීමේ ආරම්භය පටන් ගත්තේ. ඊළඟට දැන් අද මතුවලා තින්නේ රුපියලේ අර්බුදයකට වැඩිය ඩොලර් නැති අර්බුදයක්. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේක ආරම්භය මොකද්ද? උද්දච්චකම. විශේෂඥයන්ට අහුම්කම් දෙන්න නැතුව, විශේෂඥයන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් ගන්න නැතුව එකපාරටම කාබනික පොහොර වගාව ගෙනාවා. කාබනික පොහොර වගාව ක්‍රමානුකූලව ගෙනාව නම් අද මේ ප්‍රශ්නමකුත් නැහැ. දැන් එකපාරට කාබනික වගාව ගෙනල්ලා රට ගොඩ දාන්න පුළුවන් නම් අනෙක් රාජ්‍යයන්, දියුණු රාජ්‍යයන් එහෙනම් ඒව කරලා තියෙන්න ඕනේ. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, අවුරුද්දකට ලංකාවට අවශ්‍ය පොහොර ටික ගේන්න යන්නේ ඩොලර් මිලියන 400යි. මේ බදුසහන ලබා දීම නිසා, ඩොලර් නැතිවීම නිසා තමයි මේ පොහොර ගෙනාව නැත්තේ. ඒකට විවිධ හේතු මේ ඉදිරිපත් කරා. මේ වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරපුවාට කිව්වා අන්න පෝර සමාගම් වලින් කොමිස් ගන්න කට්ටිය, පගා ගන්න කට්ටිය කියලා. කෘෂි විද්‍යාඥයන් මේක කිව්වා. ඒ කියපු කවුරුවත් කියපු දේවල් අහුනේ. එක පුද්ගලයෙක් කියපු දේ සමස්ත කැබිනට් මණ්ඩලයටම අහුම්කම් දෙන්න සිද්ධ වුණා. ඒ ඩොලර් මිලියන 400ක් වීදම් කරලා පෝර්ටි කියලා තිබුණා. අද වී වගාව, රබර් වගාව, පොල් වගාව, තේ වගාව, බඩේරිඟු වගාව, සුළු අපට යන බොග වගාව, මෙකී නොකී සියලුම වගා ටික කරගෙන තිබ්බා. මුලස්සරේ ගරු මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අපේ අවුරුද්දක කෘෂි අපනයන ආදායම ඩොලර් මිලියන 2400යි මහා බැංකු වාර්තා අනුව. ඒ ඩොලර් මිලියන 2400 ගිය අවුරුද්දේ අපට ගන්න බැරි වුණා මේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයයි උද්දච්ච තකතිරු විශේෂඥයන්ට අහුම්කම් නොදීමේ තීරණය නිසා මුලස්සරේ ගරු මන්ත්‍රීතුමනි. එනිසා තමයි මේ සියලු දේවල් වල ආරම්භය. ඒ ඩොලර් මිලියන 2400 ආව නම් ඒකේ කොටසක් දාන්න තිබ්බා බෙහෙත් ගේන්න, කොටසක් දාන්න තිබ්බා තෙල් ගේන්න, කොටසක් දාන්න තිබ්බා මේ කිරිපිටි ගේන්න, කොටසක් දාන්න තිබ්බා සිමෙන්ති ගේන්න, කොටසක් දාන්න තිබ්බා ඉතුරු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න. එනිසා සල්ලි නැහැ. අනිත් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ විදේශීය ශ්‍රමිකයින්ගේ මේ ආදායම අඩු වීම සම්බන්ධව ඔවුන් ලංකාවට ආලු ආපු අයගෙන් ලක්ෂ දෙකක් ගිහිල්ලා තියෙන්නේ. දැන් නොවැම්බර් මාසේ වාර්තා අනුව, දෙසැම්බර් මාසේ වාර්තා අනුව 2020 කෝවිඩ් කාලේ අපිට ආපු ආදායම දල වශයෙන් ඩොලර් මිලියන 600 ගාණක් මාසෙකට, ඒක 400 ගාණකින් අඩු වෙලා තියෙනවා. ඒ අයම තමයි මුලස්සනේ මන්ත්‍රීතුමනි එයාපෝට් එකට ෆොටෝ ගහගෙන තමන්ගේ අතින් වේදම් කරලා ටිකට් එක අරගෙන මේ ජනාධිපතිතුමාවයි මේ ආණ්ඩුවයි බලයට පත් කරන්න මේ රටට ආවේ. ඒ අය තමයි මේ අයගේ විශ්වාසය කියලා මේ ආණ්ඩුව ගෙනාවේ. එහෙම අය තමයි මේ ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කර්මණාකරණය නිසා, සැක නිසා තමයි සල්ලි එවන්නේ නැත්තේ. මම කියන්නම්, අද රුපියල බලෙන් අල්ලන් ඉන්න නැතුව සාමාන්‍ය මාකට් එකේ තිබ්බනම් ඒ අය බය නැතුව සල්ලි එවනවා. මේ કૃතිමව මේක අල්ලන් ඉඳලා 203ට කවුද සල්ලි එවන්නේ? එළිය 240ට ගන්න පුළුවන්කම තියෙද්දි. ඉතින් ඒ නිසා රුපියල් 10ක් දුන්නා කියලා කවුරුවක්වත් එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන, මේ තියෙන ඩොලර් අර්බුදයක්. මේ ඩොලර් අර්බුදයේ මූලික වක්‍යන්නේ කවුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. 2014ට පෙර මහා ලොකු උද්දච්ච උජාරු විදියට හම්බන්තොට වරායක් හැදුවා නැවෙන්නේ නැති, මත්තල ගුවන්තොට පොලක් හැදුවා මේ ගුවන් යානා එන්නේ නැති, නෙළුම් කුළුණක් හැදුවා මේ සතපහක ආදායමක් නැති, සූර්යවව ක්‍රීඩාංගණේ හැදුවා, මේ ඔක්කොටම මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි ඩොලර් වලින් ණය අරගෙන කෑවේ. හරියට අලුත් ජීවිතයක් පටන් ගන්න මනමාල ජෝඩුව ණය වෙලා මගුල් කාලා, මගුල් කාපු දවස් ඉඳලා මුළු ගමටම ණය වෙලා වගේ ඉන්න වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ණය අරගෙන හදපු ආදායම් එන්නේ කිසිම දෙයකින් අපට අද වාසියක් වෙලා නැහැ. ඒ වාරික ගෙවන්න වෙලා තමයි අද අපේ රටේ ඩොලර් සංචය නැතිලා තියෙන්නේ. පෞගිය රජයේ කාලේ මේ මෑට බාර දෙනකොට මහ බැංකු සංචිතය තිබ්බා ඩොලර් මිලියන 7200කට අධික ප්‍රමාණයක්. 7200ක් හරි 7800ක් හරි. අද වෙනකොට ඉතිහාසයේ මේගොල්ලගේ කයිය කොච්චරද කියනනම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් මිලියන 1000ට වඩා අඩු වෙලා තියෙන සංචිත. පළවෙනි වතාවට මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි රත්තරන් විකුණලා ජීවත් වෙන තත්ත්වයට පත්ලා තින්නේ. සාමාන්‍යයෙන් ඉතාම අහිංසක දුප්පත් මිනිස්සු තමයි රන් බාණ්ඩ උගස් තියලා ජීවත් වෙන්නේ. අද ඒ රට ඒ තත්ත්වයට අපේ රට බංකොලොත් රාජ්‍ය අබ්බාට පත් කරා මදිවට තව කයියක් ගහනවා. අද මුලාසනයේ මන්ත්‍රී මේ සභාව බැලුවම පේනවා මේ ආණ්ඩුවේ 150 ගානෙන් රාජපක්ෂ පවුලේ අය අර 3 දෙනයි සතුටු. අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමයි, රෝහිත අබේගුණවර්ධන ඇමතුමයි, මේ කවුද මේ ජොන්සන් ෆර්නාන්ඩෝ ඇමතුමයි විතරයි සතුටු. ඒවට හේතු මං කියන්න යන්නේ, ඒව හොයාගන්න. පසුබල මන්ත්‍රීවරු ඒවට හේතු දන්නවා. ඒගොල්ලෝ කතා කරන කෙරුවට. ඒ නිසා මුලස්සරේ මන්ත්‍රීතුමනි අනෙක් පැත්තෙන් දැන් ඊයේ කියනවා පසුගිය රජේවල් ගත්තු ණයලු. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ ණය අරගෙන ආදායම් නැති දේවල් තිබ්බා. පෞගිය ආණ්ඩු කාලේ ණය අරගෙන හැදුවා. හදපු ටිකක් කියලා නැත්තම් මොකුත් කියන්නේ නැහනේ. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය, මේ කැලණි මේ කුළුණු මත යන පාර, ඒ ඊළඟට මොනවාද මේ මහනුවර අධිවේගී මාර්ගයේ දෙවෙනි කොටස ණය අරගෙන හැදුවා. මේ ආණ්ඩු ඇවිල්ලා මේ වෙනකොට ට්‍රිලියන 3කට වැඩිය, බිලියන 3000කට වැඩිය ණය අරන් තියෙනවා. කරපු මගුලක් නැහැ. කරපු එකක් කියන්න බෑ. මුලස්සරේ ගරු මන්ත්‍රීතුමනි මම ඒකයි කිව්වේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ අඳගෙන අගේට යනවා කියලා. දැන් මේ කැලණි පාලම තියෙන කුල්ලු මතේ අධිවේගී මාර්ගය ඉවුරු කරා. කවුද පටන් ගත්තේ? අපේ ආණ්ඩු කාලේ 2018 පටන් ගත්තේ. මධ්‍යම අධිවේගී මාර්ගය කිලෝමීටර 4යි මේ ආණ්ඩු හැදුවේ. තමන්ගේ වගේ ගිහිල්ලා විවෘත කෙරුවා. ඊළඟට මන්නාරම සුලං විදුලි බලාගාරය නෙදර්ලන්ත ආධාර වලින් පෞගිය රජය ආරම්භ කරේ. තමන්ගේ වගේ ගිහිල්ලා පටන් ගත්තා. ඊළඟට මම තව එකක් කියන්නම්. මිලියන 4000ක් විදා කරලා මගේ ආසනේ පොම්පාගාර 4-6ක් හදලා තියෙනවා ගම් වතුර පාලනය කරන්න. ඕකත් හේතරණිත් දැවිලා තමන්ගේ වගේ විවෘත කරයි. අපි ඔපෙක් රටවල් සහ කුවේට් රාජ්‍ය ආධාර ගෙනල්ලා උරුගොඩවත්ත ඉඳලා අවිස්සාවේල්ල පාර හදන්න පටන් ගත්තා. තාම මේගොල්ලන්ට ඉවර කරගන්නත් බෑ. ඒ නිසා මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මේ අද ජීවන බරින් මිරිකලා ඉන්න මිනිස්සුන්ට රටේ රාජ්‍ය නායකයෝ ඇවිල්ලා කතා කරනකොට බලාපොරොත්තු වෙන්නේ අපිට කන්න ටිකක් හම්බෙන්නේ කොහොමද? බඩු මිල අඩු වෙන්නේ කොහොමද? ළමයට කිරිපිටි ටික හම්බෙන්නේ කොහොමද? කළුවරේ නැතුව ලයිට් ටික ලැබෙන්නේ කොහොමද? තෙල් හම්බෙන්නේ කොහොමද? 3 wheel එකට මොටර් සයිකලෙට ගහන්න කියලා. ඒ කිසි දෙයකට උත්තරයක් නැහැ. හැබැයි සල්ලි ට්‍රිලියන 1.3ක් බිලියන 1300ක් අච්චු ගහලා ඉවරලා රටේ උද්දමනය විතරක් වැඩි කරා. ඒ උද්දමනය නිසා තමයි අද මේ විදියට බඩු මිල වැඩි වෙලා තියෙන කෙනක පැහැදිලිව කියන්න ඕන. දැන් මහා බැංකුවේ අධිපති ආවිල්ලා කයිය ගහනවා අපිට අච්චර හම්බුණා මෙච්චර හම්බුණා. එච්චර හම්බුණා නම් හම්බෙච්ච ඒවා පාවිච්චි කරන්නකෝ. ඒ පාවිච්චි කරා නම් මෙච්චර බඩු මිල ඉහළ යන්න විදියක් නැහැනේ. ඒ නිසා මුලස්සනේ
ඔබට අයිති අවසන් මිනිත්තු දෙක
විනාඩි දෙකක් දෙන්න. ඒ නිසා මුල නෑ මට මම විනාඩි 9 කතා කරලා තියෙනවා. තව විනාඩි 5ක් තියෙනවා. මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි
කර්ණාටකල කාලයට ගරු කරන්න ඔබතුමාට විනාඩි 14ක් දල්වා දී තිබෙනවා.
හරි මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි
අවසන් විනාඩි දෙක තිබෙනවා.
ඊළඟට විදේශ ආයතන ගැන කතා කරනවා. කළු සල්ලි අච්චු ගහනේවා නීතිගත කරුවා මොන ආයෝජක දෙන්නේ? ඒ නිසා 3-2ක් තිබ්බා කියලා ස්ථාවර රජයක් තිබ්බා කියලා ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය වෙන්නේ නැහැ. එනිසා ස්ථාවර රාජ්‍ය නිර්මාණය වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්න ඕන, මානව හිමිකම් වලට ගරු කරන්න ඕන, මාධ්‍ය නිදහස ලබා දෙන්න ඕන. අද ඇයි දැන් මොකුත්ම කරන්න බැරි නම් අද මේගොල්ලන්ට තියෙන්නේ ණය ගත්ත තැන් වලට ගිහිල්ලා දෙයියනේ කතා කරන්නකෝ අපිට ගෙවා ගන්න බෑ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා තව අවුරුද්දකින් මෙච්චර ආදායමක් එනවා එතකොට අපි ගෙවන්නම් මෙන්න මේ විදිහට රීෂෙඩියුල් කරන්න දෙක ඒකක්වත් කියන්නේ හැබැයි මේ විවේචනය වගේම මම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකම එක හොඳක් දැක්කා මම ඒකත් කියන්න ඕන මේ කුවකමින් ඔබට ගිහිල්ලා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව එතුමා ගත්ත තීරණයට අපි අගය කරනවා මම පෞද්ගලිකයකට සහයෝගය ලබා දෙනවා කියන එක පැහැදිලිව කියන්න මොකද හේතුව විදේශයට යන මුදල් නවත්ත ගන්න පුළුවන් ඒ වගේම විශ්වවිද්‍යාලට ඇතුළු වෙන ප්‍රමාණයම වැඩි කරන්න පුළුවන් සහ මේ අපට ආදායමක් ලබා ගන්නත් පුළුවන් ඒ වගේම තමයි අවසාන වශයෙන් දෙයක් කියන්න ඕන සංචාර කර්මාන්තය ඩොලර් බිලියන 5කට ගේන්න කතා කරනවා ඉමිග්‍රේෂන් එක ඔන්ලයින් කරගන්න බැරි ආණ්ඩුව මේ කතා කරනවා තොරතුරු තාක්ෂණය ගැන සංචාරකෙක් ලංකාවට ආවහම වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන වුණාම ඔහු ට්‍රිප් එක මැද නතර කරලා බත්තර මුලට ඇවිල්ලා ඉමිග්‍රේෂන් එකේ පොලිමේ ඉඳලා තව රුපියල් 23000ක් ගෙවන්න ඕන. එයිද සංචාරකයෝ ගිහලා වයින් එකනේ කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන්
චමල්
රාජපක්ෂ මැතිතුමා ඉන්න වෙලාව කියනවා තමුන්නාන්සලා ගාණ්ඩුව දුමින්ද සිල්වා නිදහස් කරා. තව ගොඩාක් කණ නිදහස් කරා. හොරකම් නොකරපු කුඩු විකුණපු නැති මිනී මරපු නැති හැබැයි ඇත්ත එලි කරපු රංජන් රාමනායක සිරගත වෙලා අවුරුද්දකට වැඩි ඒ නිසා තමුන්නාසල ඔච්චර සාධාරණ රජයක් නම් රංජන් රාමනායක කටින් වෙච්ච වැරද්දට දඬුවමක් ලබා දුන්නා අවුරුද්දක් ඔහු ඉරකට ගියා නිදහස් වෙලබෙන පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනේවත් ඔහුට බය නැත්තම් ඔහුගේ කටට බය නැත්තම් ඔහු කියන ඇත්තට බය නැත්තම්
ඔහුට
සහාය දෙන්න කියලා ඉල්ලා සිටමින් මම කතා අවසන් කරන බොහොම ස්තුතියි
බොහොම ස්තුතිය ඔබේ ඊළඟට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි මුරාසන අඩුඩ ගරු මන්ත්‍රීතුමනි. මෑත ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීලා ගෙවිච්ච අවුරුදු දෙකක් කාලයක් ලෝකයේම වසා දමල තිබිච්ච කාල පරිච්ඡේදයෙන් පස්සේ 20යි 22 කරත් අපිට මුහුණ දෙන්න වෙන්නේ මේ අභියෝගයන් රාශියක් මැද්දේ. ඒක නිසා 20යි 22 මේ ආරම්භක මොහොතේදී අපේ ප්‍රාර්ථනය වෙන්නේ ඒ අභියෝගයන් ජයග්‍රහණය කරන්න ශක්තිමත් ගමන්මගක් යන්න කාටත් ශක්තිය ලැබේවා කියලා කාරණාවත් එක්ක විශේෂයෙන්ම ඊයේ දවසේ අතිගරු ජනාධිපතිතුමා මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවනි සතිවාරයේ විවෘත කරමින් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ කිරිපිටි පෝලිං අඩු කරන එක නෙවෙයි මරික් වාර්මන්තුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ගෑස් පෝලිං අඩු කරන කියන කියාදෙන එක නෙවෙයි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ ජනාධිපතිවරයා හෝ රජයේ ඒ ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ගය ඉදිරි වසරකට හෝ ඉදිරි කාලයට ඉදිරිපත් කරන ලියවිල්ලක් මිසක් මේ පෝලිං නැති කරන ආකාරය කියා දෙන සරල කාරණාවක් නෙවෙයි. ඒ නිසා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඉදිරියේ ඉන්න ඔහු මේ ආකාරයෙන් දැක්වීම විශේෂයෙන්ම මේ කොවිඩ් අර්බුදය තුළ ලෝකෙම මිසක් වෙලාගත් දවන්ත ආර්ථික අර්බුදයේ නොදකීම මා විශ්වාස කරන්නේ සාම්ප්‍රදායික දේශපාලන විපක්ෂ දේශපාලන භූමිකාව නියෝජනය කිරීමේ එක පාපයක්. ඔය සඳහන් කරන ආකාරයට මේ ලංකාව විතරයි මුලාසන ආරුඩු ගරු මන්ත්‍රීතුමනි මේ අර්බුදය තුළ මේ ප්‍රශ්න තියෙන්නේ. අනිත් රටවල් සේරම සර්ව සුඛික මුදිත රටවල්. ඔහු දේවභාෂී විදියට ඔහු අදහන ඇමරිකා එක්සත් ජනපදය අද ලෝකයේ බලවත් ආර්ථික අර්බුදයේ රටක් බවට පත් වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන් 14ක් ජනතාව අද නිවාස රහිත මිනිසුන් බවට පත් වෙලා හෝම්ලස් පීපල් එහෙම නැත්නම් අපේ රටේ අපේ භාෂාවෙන් තියනවා හිඟන්න බවට පත් වෙලා මිලියන් 4කට වැඩි ප්‍රමාණ ආරක්ෂාව වලින් එළියට දාලා ඇමරිකා එක්සත් ජනපදයේ එවැනි දවන්ත ආර්ථික අර්බුදය ලෝකෙම තියෙන වෙලාවක අනිකුත් සියලු රටවල මේ කතා කරන මොහොතේ මේ කොවිඩ් වසංගතයේ දෙවෙනි රැල්ලත් එක්ක තුන්වෙනි රැල්ලත් එක්ක රටවල් ගණනාවක් බරපතල අර්බුදයට මුහුණ දීලා තියෙන වෙලාවේ තමයි අපේ රට මේ ගමන්මක් ගමන් කරන්නේ. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ ඔහු ජනාධිපති ධුරයට පත් වෙන ඉදිරිපත් කරපු සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිගුවක් විදියට සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ 2019 ජනාධිපතිවරණයට මා පෞද්ගලික විශ්වාස කරන්නේ එදා තිබෙන වාස්තවික තත්ත්වයන් නෙවෙයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වාස්තවික තත්ත්වයන් නොවන නිසාවෙන් ඒ සෞභාග්‍ය දක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අතුරු ලියවිල්ලක් අතුරු කියවීමක් අවශ්‍ය මොහොතක තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විවාදය අපි ඉදිරියට ගෙනිය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට. ඒ වගේම 21 වෙනි සියවසේ අපි මේ 3 වෙනි දශකයේ පානගමින් සිටින්නේ මේ බරපතල අර්බුදයන් සියල්ල කරපින්නාගෙන. ඒක නිසා මේ අර්බුදයන් තුළ මොකක්ද අර්බුදය? මෙතන හතා වෙනවා කොවිඩ් අර්බුදය කියලා මා පෞද්ගලික කිසිලෙක විශ්වාස කරන්නේ නැහැ මොලාසරාණ්ඩු කරු මන්ත්‍රීතුමනි මේ සමස්ත අර්බුදයේ එකම කේන්ද්‍රස්ථානය කොවිඩ් අර්බුදය කියලා. මේක බරපතල අර්බුදයන් තුනක් ලෝකේ පුරාද මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ත්‍රිත්ව අර්බුදයත් එක්ක ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. එක පැත්තකින් ගෝලීය ආර්ථික අර්බුදයක් අනිත් පැත්තෙන් අපේ රට මුහුණ දෙන දේශීය ආර්ථික අර්බුදයක් මේ අවුරුදු 44 කඩා වැටීමේ ප්‍රතිඵලයක්. අනිත් පැත්තෙන් ඒ දෙකදම දිගුවක් විදියට ක්‍රියාත්ම වෙන මේ කොවිඩ් අර්බුදය. එසම මේ කොවිඩ් අර්බුදය පාලනය කරන්න අපි යම් යම් ක්‍රියාමාර්ගයන් ගත්තේ ඒවා ඉතාමත් සාර්ථකව ලෝකයේ අනිත් රටවලට ආදර්ශයක් විදියට ක්‍රියාත්මක වුණා. ඉලක්කගත් ජනතාවෙන් 85%ක් එන්නත් කරනේ කරනකොට මා මෙතනින් දිගින් දිගටම කියන්න අධික ජනාධිපතිතුමයි කතාවේ පළවෙනි පරිච්ඡේද ගණනාවෙන් වෙන් කරේ ඒ වෙනුවෙන් වෙච්ච මෙහෙවර සම්බන්ධව. ඒක නිසා මේ කොවිඩ් අර්බුදය පාලනය කරන්න ආරක්ෂකයන් සෞඛ්‍ය අංශ කරු කැපකිරීම සම්බන්ධව නැවතත් ගෞරවවත් ස්ථිතියක් මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. හැබැයි මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා. අපි උත්පේරක එන්නද එහෙමනම් බූස්ටර් එන්නද පිළිබඳව මේ සමාජයේ යම් බීතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා 85%ක් එන්නත් කරන සඳහා මැදිහත් වුණාට එන්නත් ලබාගත ඉලක්ක ජනගහණයෙන් උත්පේරක එන්නද එහෙමනම් බූස්ටර් එන්නද දැන් 30%ක් 35%ක් තමයි ලබාගෙන තියෙන්නේ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නෙවෙයි සමස්ත රජයෙන් ප්‍රධාන අභියෝගයක් බවට පත් වෙනවා. මේ ජනගහණය මේ බූස්ටර් එන්න සඳහා යොමු කර ගැනීම අපි මේ ප්‍රතිපත් සම්පාදක ගන්න විදිහට මේ පාර්ලිමේන්තුවේ 225 වකිමක් බවට පත් වෙනවා. ජනතාව මේකට යොමු කිරීම නැතු වුණොත් මේ කතා ගන්න මොහොතේදී ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය යුරෝපයේ වෙලාගත් බරපතල අර්බුදයේ කොටසක් බවට අපිට පත් වෙන්න පුළුවන්. මොකද අපේ සංසරණ සීමාවන්ට සීමා ලිහිල් වෙලා අද රටේ අතාදත්තට පත් වෙලා රටේ හැම ශේෂ්ඨයක්ම විවෘත වෙලා මිනිසුන්ටත් දැන් කොවිඩ් වසංගතය අමතක වෙලා ඒක නිසා මේ මොහොතේදී අපේ ප්‍රධාන අභියෝගයක් බවට පත් වෙනවා. රටේ කැම්පේන් එකක් විදියට මේ උත්පේරක එන්නත එහෙමනම් බූස්ට් වෙන්න සඳහා ජනතාව පෙළ ගස්සන්න එහෙම නොව තව මාස 6-7ක් මේ රට යථාතත්වයෙන් පත්වන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම ගෝලීය ආර්ථික අර්බුදය ගැන අපි මෙතන අවස්ථා ගන්නවා කතා කරා. ලැබී දෙන කෙටි වේලාව තුළ මා එක උත්සාහ කරන්න දිගින් දිගටම කතා කරන්න ලෝකයෙන් බරපතල ආර්ථික අර්බුදයක්. ඒ වගේම අපි කතා කරපු ඊළඟ දේශීය ආර්ථික අර්බුදය මේක මේ දවසකින් දෙකකින් වෙච්ච දෙයක් නෙවෙයි. මෙතන නලින් බණ්ඩාර මන්ත්‍රීව සඳහන් කරා ලෝකයේ රටවල් ගණනාවක් මේ කතා කරන මොහොතේදී ඉස්සරහට ගිහිල්ලා අපි පස්සර ගිහිල්ලා කියලා. හැබැයි අපි වස්සර යන පටන් ගත්තේ මේ මෑත ඉතිහාසයේ මේ පහුගිය 2015 ඉඳලා ගන්තයන් පස්සේ අපේ රටේ ආර්ථික කඩාවැටීම බරපතල කඩාවැටීමක් බවට පත් වුණා. ඒ ගමන් මගේ තමයි මේ ඉස්සරහට යන්න මේ බරපතල ආර්ථික අර්බුදය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපේ රටේ ආර්ථික උපක්‍රමයක් විදියට මේ විවෘත ආර්ථිකයත් එක්ක යන ගමන් මගේ පිළිබඳව නැවත කියවීමක් වෙන්න ඕන අවස්ථාවක්. ඒක නිසා මේ මොහොතේදී ආර්ථික විද්‍යාඥයන්ගේ සේවාව අපිට අවශ්‍යයි. සභා ආර්ථික විද්‍යාඥයන්ගේ මැදිහත් වීම අවශ්‍යයි. ප්‍රශ්නයක් තියෙන සභා ආර්ථික විද්‍යාඥයන් ඉන්නවද කියලා. අද දවසේ ආර්ථිකයන් පිළිබඳව මෙතෙක් කාලයක් එක බූවල් ලංගුස වෙලාගෙන හිටපු එක බූවල්ෙක් නිදහස් වෙලා ගියා. අපේ ස්තුතිය පුද කරනවා ඒ සම්බන්ධව. මේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව මැදිහත් වීමක් වෙන්න ඕන වෙලාවක් මේක. ඒ ආර්ථික මැදිහත් වීම වෙනුවෙන් හොඳ ආර්ථික විද්‍යාඥයන්ගේ කියවීමක් මේ මොහොතේ වෙනවා නම් මේ අර්බුදය තුළට විසඳුම් ලබා ගන්න පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේදී ප්‍රධාන කාරණා ගණනාවක් සඳහන් වුණා. වෙලාව කෙටි නිසාවෙන් ඒවා එකින් එක සඳහන් කරන්න බලාපොරොත්තු නොවුණා වුණත් එතුමා සඳහන් කරා එතුමා පොරොන්දු වෙච්ච නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ජනතාවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වෙන ප්‍රවේශය වේගවත් කරනවා කියන කාරණාව. මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපි අවස්ථා ගන්නවා කතා කර අවාසනාවක මහත බාලගිරි දෝෂය තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණයට 94 ඉඳලම සිද්ධ වුණේ. ඒක නිසා මේ බාලගිරි දෝෂය සිදු වුණොතින් නියත වශයෙන්ම ඊළඟ රාජ්‍යයත් අසමත් රාජ්‍යයක් ඊළඟ ආණ්ඩුවත් අසමත් ආණ්ඩුවක් බවට පත් වෙනවා. මේකට ජනතාවට ගැළපෙන ජනතාවාදී ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණයට අපිට යන්න පුළුවන්කම නොලබුණොතින් ඒක නිසා නියත වශයෙන්ම රටක් ඉස්සරහට යන්න නම් අපේ රටේ ගමන් මගට මේ මොහොතේ දින නිශ්චිත බාධා බවට පත් වෙච්ච මේ ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය සඳහා මැදිහත් වෙන්න ඕන. හරිත කුසිකර්ම ගැන ජනාධිපතිතුමා සඳහන් කරා එතුමා ඒ කාරණාව ගැන එක්තරා පැත්තකින් මගේ කියවීමෙන් සුවන් වේදනාත්මක කියවීමක් ඊයේ දවසේ ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහන් කරා. එතුමා සඳහන් කරනවා වසවිසෙන්තර හරිත කුසිකර්ම සඳහා අපගත් ප්‍රතිපත්තිමය ක්‍රියාත්මක කිරීමේදී අපට යම් ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හදියාකාර සම්නිවේදනය නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වුණු යම් ප්‍රායෝගික ගැටළු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කුසිකර්ම පිළිබඳ පුළුල් සංකල්පය සමහර විට වක්‍යුත්තන් පවා කාබනික පොහොර වලට ලක්කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනගත වීමට හේතුවක් වුණා.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තිබුණා. ඒක නිසා නියත වශයෙන්ම ජනාධිපතිතුමා ඉතාමත් සද්භාවයෙන් මේ ප්‍රතිපත්ති මත ඉදව ගත්තේ. හැබැයි ඒක කරපින්නාගෙන යන්න යාන්ත්‍රණයක් එතුමාට තිබුණාද කියන කාරණාව ඔබතුමා කල්පනා කරන්න ඕන. නිවැරදි නිලධාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ. එතුමා සඳහන් කරන්නේ හරිත කුසිකර්මයේ සහ කාබනික කුසිකර්මයේ තේරුම් ගන්න බැරි වුණා කියලා. මා විශ්වාස කරන්නේ මුලාසාරුවේ මන්ත්‍රීතුමනි එතෙක් දුරටවත් නොගෙහින් කාබනික සහ කොම්පස් තේරුම් ගන්නවත් මේ රටේ ගොවියා සහ නිලධාරීන් අසමත් වුණා මේ කාරණාවේදී. ඒක නිසා මේ සමස්ත අර්බුදය නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා වහා වහාම මේ ඊළඟ කන්නේට මේ ප්‍රෙස් සංස්කරණයන් පිළිබඳව නැවත කල්පනා කරන්න ඕන. නැතුනොත් බරපතල අර්බුදය තවත් උග්‍ර අර්බුදයක් බවට පත් වෙන ඉඩකඩ තියෙනවා. මේක තුළ බරපතල ඛේදනීය තත්ත්වයට පත් වුණා. අපි නියෝජනය කරන බැවිලි කර්මාන්ත නියෝජනය කරන අපේ ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තයේ බරපතල අර්බුදයක් මේ මොහොතේ මුහුණ දෙනවා. තේ කර්මාන්ත සඳහා අවශ්‍ය පොහොර කාබනික වලින් නොලැබෙනකොට ඒ කාබනික පොහොර නොලැබෙනකොට ඒ රසායනික පොහොර අවශ්‍යයි. ඒ රසායනික පොහොර සංයුතියෙන් යුක්ත නයිට්‍රජන් සංයුතියෙන් යුක්ත පොහොර නොලැබීමේ ප්‍රතිඵලය තේ කර්මාන්තය අද මුහුණ දෙමින් තියෙනවා. ඒක නිසා තේ කර්මාන්ත සඳහා ඒ පොහොර ලබා දීමත් ලබා දෙන පොහොර වලට සහන ආධාර ලබා දීමත් මේ මොහොතේ සිදු කළ යුතුයි කියන කාරණාව සිහිපත් කරමින් එතුමා සඳහන් කරපු ඒ කාරණා පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ භාණ්ඩ මිල පිළිබඳව සම්බන්ධ කාරණාව අපේ රටේ කවදාවත්
කාලය අවසන් කරන්න
හැබැයි අවසාන වශයෙන් කියන්නේ රාජ්‍ය මැදිහත්වීම කියන්නේ මිල පාලනය නෙවෙයි විලඳබල කළමනාකරණය විලඳබල තරංකාරීත්වය රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යයි ඒක නොලබන තාක්කල් මිල පාලනය කිරීම අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒක නිසා ඒනුවෙන් මැදිහත් වෙන කියන කාරණා සිහිපත් කරමින් ඉදිරි මේ අභියෝගයන් වලට මොහොන දෙන්න ආහාර සුරක්ෂිතතාවය තමයි අපිට තියෙන ප්‍රධාන අභියෝගය ඒ වෙනුවෙන් උත්යන් මැදිහත් වීමක් ක්ෂණිකව සිද්ධ වෙන්න කියන කාරණා සිහිපත් කරමින් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ
තියෙන
ඒ වදන් යථාර්ථයක් බවට පත් කරන්න අපි කවුරුත් කැපෙමු කියන ආරාධනා කරමින් මානීය නබෝමත් සිතු
බොහොම ස්තුතියි මිලඟට හර්ෂණ සුපුන් රාජකරුණා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි මූලසනාර රුඩගම් මන්ත්‍රීතුමනි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම්වර පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අමතලා මේ පොත මේ අපේ 225ටම ලබා දුන්නා. එතුමාගේ කතාව. දැන් මෙතනදී මම ඉතාම කනගාටුයි කියන්න අපි ඒ කතාවේදී ඉස්සල්ලාම අපි බලාපොරොත්තු වුණේ ඉස්සල්ලාම් බලාපොරොත්තුවේ මේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරේ ඇයි කියන දේ. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන්න හේතුව මොකක්ද කියන එක. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කරන්න විවස්ථාවෙන් අවස්ථාව ලබා දුන්නට ඒකට හේතුවක් මොකක්ද තියෙන්නේ? අන්න ඒක මේ කතාවේදී මේ කතාවේ කොතනවත් සඳහන් කරලා නැහැ. අන්තිමට උනේ නියෝජිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් වුණා. මේ පාර්ලිමේන්තුවේ අපි මහජන නියෝජිතයන් හැටියට මෙතනට ඇවිල්ලා මේ රටේ ප්‍රශ්න කතා කරන්න මාසයකට වඩා වැඩි කාලයක් අපිට මේ රටේ තියෙන ප්‍රශ්න ටික කතා කරන්න අවස්ථාවක් නැති වුණා. ඒක අපිට අහිමි කරා. මේ රටේ ප්‍රශ්න වලට කිසිම විසඳුමක් මේ කතාවේදී ලබා දුන්නේ නැහැ. අර මට හිතෙනවා එක වෙලාවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අර ස්ප්ලිට් පර්සනලිටි එකක් අර ද්විත්ව ස්ප්ලිට් පර්සනලිටි කියන්නේ යන්නේ ඒ වගේ රෝගයක් එතුමාට තියෙනවද කියලා මානසිකව. මොකද මේ මානසික රෝගේ තියෙනවද කියන ගැටලුව අපිට තියෙනවා. මොකද මේ කියන දේ නෙමෙයි දැන් කියන්නේ. දැන් එතුමා උදාහරණයක් හැටියට හැම තැනකදීම කිව්වේ සිංහල බෞද්ධ ඡන්ද වලින් තමයි මාව ජනාධිපති හැටියට පත් කරේ කියලා. ඒ තුලින් මොකක්ද උනේ? ජාතිවාදයක් ඇවිස්සුවා. ආගම්වාදයක් ඇවිස්සුවා. ඒ එහෙම කරලා තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ. ඒක වෙන කතාවක්. එතුමා ජයග්‍රහණය කරාට පස්සේ හරි දිවුරුම් දෙන අවස්ථාවේදී හරි අපි හිතුවා රටක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මම ජනාධිපති කියලා එතුමා ප්‍රකාශ කරයි කියලා. නමුත් වාර ගණනාවක් එතුමා ඒ දේම තමයි කිව්වේ මම සිංහල බෞද්ධ ජනතාවගේ බෞතර ඡන්ද වලින් තමයි මේ ජනාධිපති වුණේ කියලා. හැබැයි අද මොකද්ද කිව්වේ? ඊයේ මොකද්ද කිව්වේ? ඊයේ එතුමා කිව්වා ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. හරිද? එක කතාවක් එකක් දෙයක් කියනවා වෙන තැනකට ඇවිල්ලා තව කතාවක් කියනවා. එතකොට අද එතුමා කියනවා මේ අපි මානව හිමිකම් මානවක අයිතිවාසීන් කඩ කරලා නැහැලු. එතකොට මේ මානව අයිතිවාසීන් කඩ කරලා නැහැලු එතුමාගේ කාලේ. මට තේරෙන්නේ නැහැ එතුමා මේ මොකක් ගැනද මේ කියන්නේ? මොන රට ගැනද? එතුමා ඇමරිකාවේ පුරවැසියෙක් ඉඳන් ඇමරිකාව ගැන කිව්ව කතාවක් වගේ තමයි මට මේ මූලාශ්‍රේ ඉඳන් කියලා තියෙනවා කියලා මට නම් තේරුණේ. මොකද මේ ලංකාව ගැන නෙමෙයි එතුමා කියලා තියෙන්නේ. ලංකාව ගැන නම් මානව හිමිකම් මේ ගිය සතියෙත් කැඩුවා. මොකද එතුමාට විරුද්ධව යම් ප්‍රකාශයක් කරා නම් සෝෂල් මීඩියා වල Facebook එකේ CID එකට ගෙනවනවා. CID එකේ ප්‍රශ්න කරනවා. කී වතාවක් එතුමා කරලා තියෙනවද? එතකොට මානව හිමිකම් කැඩුන්නේ නැද්ද? මානව හිමිකම් මේ කඩන්නේ නැතුවද ඒ දේවල් සිදු වුනේ? ඒකින්ද ඉතා පැහැදිලිවම එතුමා මේ රටේ දේවල් නෙමෙයි කියලා තියෙන. මොකද මේ රටේ දේවල් කියලා තියෙනවා නම් එතුමා එහෙම කතා කරන්නේ නැහැ. අද අද එතුමා කියන එක කතාවක්වත් අපිට විශ්වාස කරන්න බැරි වෙලා තියෙනවා. එතුමා මම මේ වෙලාවේ විශේෂයෙන්ම එතුමාට කියනවා මේ මේ රටේ විශේෂයෙන්ම ඇත්ත වෙනුවෙන් කතා කරපු පුද්ගලයෙක් තමයි රංජන් රාමනායක මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා යම් වැරද්දක් එතුමා අතින් නොදෙනුවත්ව හරි වුණා නම් මං හිතන්නේ එතුමාට සමාව දෙන්න කාලය දැන් වඩාත්ම සුසුසුයි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් එතුමා හිරගත වෙලා තියෙනවා. ඔබ දන්නවා තව සති දෙකකින් මේ රටේ නිදහස් උත්සවය පවත්වනවා. මේ රටේ නිදහස් උත්සවය පවත්වනකොට විශාල සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරන සම්ප්‍රදායක් තියෙනවා. විශාල සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කරනේ සම්ප්‍රදායේ අපි දන්නවා එතුමාට හිතවත් අයව එතුමාට හිතවත් අයට එතුමාට උදව් කරන අයට ඒ සමාව ලබා දීලා තියෙනවා නම් අපි බෞද්ධයෙක් කැටියට මම බෞද්ධයෙක් කැටියට මම නම් හිතනවා ඒ සමාව දුන්නට කමන්නේ. ඒක හොඳ ගතියක්.
ඔස්මාර්තුමා විනාඩි දෙක කාලයක් ඉතුරු වෙති වෙනවා.
රාමනායක මැතිතුමා සමාව ලබා දෙන්න කටයුතු කරන්න නැත්තේ. රංජන් රාමනායක මැතිතුමා මිනිමරුවෙක්ද? එහෙම චෝදනාවක් තිබ්බේ. එහෙම නැත්තම් ශ්‍රී දූෂකයෙක්ද? එහෙම චෝදනාවක්ද තිබ්බේ? එහෙම දෙයක් නෙමේ. එතුමාට ඒ සමාව ලබා දීලා ඒ ජනාධිපති සමාව ලබා දීලා එතුමාට අත්බැඳලා නැතුව ඈ වෙන 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 කොන්දේසි නැතුව කොන්දේසි විරහිතව එතුමාට ඒ සමාව ලබා දෙන්න මම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියටත් එතුමත් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මහජන නියෝජිතයෙක් හැටියට මගේ ඉල්ලීම සිදු කරනවා. මම දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අදත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දුරකථනයෙන් කතා කරලා මේ කටයුත්ත කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකින්ද අපිත් මේ වෙලාවේ අපි දේශපාලනයක් නැහැ, මෙතන දේශපාලනයක් නැහැ. කරුණා කරලා එතුමාට මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ඒ කාර්යය ඉටු කරන්න එතුමාට අවස්ථාව ලබා දෙන්න කියා
අවසන් කරන්න
මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම
මේ
වෙලාවේදී විශේෂයෙන්ම කියන්න ඕනේ ජනාධිපතිතුමනි මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේ පොත මුද්‍රණය කරන්න ගිය වියදම අපරාධේ මේ පොත් විමුද්‍රණය කරන්න ගිය වියදම අපරාධේ
එතුමා ගරු මන්ත්‍රීතුමනි අවසන් කරන්න ඔබේ කාලය අවසන්.
මට විනාඩියක් කාලයක් දෙන්න. මෙතුමා මේ පාර්ලිමේන්තුවට ආවේ මේ වාහන තුනකින්ලු. අනේ කෝටි ගාණක් වියදම් කරේ නැහැ විදියට තමයි ඒ රූපය ඡායාරූපය අරගෙන තියෙන්නේ. නමුත් දහස් ගණනක් ආරක්ෂක බටින් මේකේ
හිටියා. ස්තුතියි මිනකට.
දහස් ගණනක්
සේවකයන් මේක වැඩ කරා. වසන්ත යාපා බණ්ඩාර ස්තුතියි. මිලඟට ගරු වසන්ත යාපා බණ්ඩාර ඔබට විනාඩි 8ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා නව වසරේ පළමු කතාව සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව. අද උදෑසන සිට ගරු සභාපතිතුමනි මේ සාකච්ඡා මණ්ඩපය වෙන්ුණේම අතිගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාව විකෘති කිරීම සඳහා වන උත්සාහයක්. ඇත්තටම සභාපතිතුමනි මම හිතන්නේ යම් වෙලාවකදී මේ කණ්ඩායම් උත්සාහ කළේ හිතාමතාම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයන් විකෘති කිරීම සඳහා කියලයි මම හිතන්නේ. ඒ මොකද මීට කලින් මොහොතකට කලින් නලින් බණ්ඩාරගරු මන්ත්‍රීතුමා කීවා එක් ප්‍රකාශයක්. මම හිතනවා මේ කතා කරපු බොහෝ මන්ත්‍රීවරුන් කතා කළේම මේ අතිගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ බොහෝ තැන් අවබෝධ කරගෙන නෙවෙයි කියන එකයි මම කියන්නේ. මම මේ පළමුවෙනි අවස්ථාව ගන්නවා ගරු නලින් බණ්ඩාර මැතිතුමාගේ මේ ප්‍රකාශය පිළිබඳව සඳහනක් කරන්න. අතිගරු ජනාධිපතිතුමා ඊයේ දවසේදී ප්‍රකාශ කළ නවලොව තුල තරුණ පරපුරට රැකියා සහ ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට තාක්ෂණයේ අධ්‍යාපනය අධි වැදගත්කම අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. එබැවින් විද්‍යා තාක්ෂණ ඉංජිනේරු හා ගණිත STEAM STEM විෂය ධාරා හදාරන සිසුන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙක තුල සෑම විශ්වවිද්‍යාලයකටම ප්‍රතිපාදන වෙන්කොට වැඩ ආරම්භ කර තිබෙන බව එතුමා සඳහන් කළා. අධ්‍යාපනය පිළිබඳව එතුමා පුළුල් අදහසක් මේ තුල ඉදිරිපත් කළා. ඔබත් විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනගත් මන්ත්‍රීවරයෙක් නැතිනම් පුජ්‍යලෙක් විතරයි මම දකින්න ගරු සභාපතිතුමනි. ඔබ දන්නවා සිඩ්නි විශ්වවිද්‍යාලයේ මම මේ කරුණ පිළිබඳව හොයා බැලුවා. මේ කාරණාව STEAM කියන ඒ අධ්‍යාපනයේ පිළිබඳව
පිළිබඳව හොයා බලනකොට මෙන්න මේකයි හේත් දාලා තිබෙන විස්තරය. අපේ නලින් බණ්ඩාර මැතිතුමා කියනවා මේ ස්ටීම් කියනක ඔහු විස්තර කරනවා මෙන්න මේ විදිහට. සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැත්ස් උගන්වන්න විශ්වවිද්‍යාලවල පහසුකම් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් ඒවා ඉගැන්විය යුත්තේ ඉස්කෝලවල කියලා තමයි මෙතුමා අද මේ මොහොතකට කලින් ප්‍රකාශ කළේ. ගරු සභාපතිතුමනි, මේ සඳහන් කරන සිඩ්නි විශ්වවිද්‍යාලය මෙන්න මේ විදිහට ස්ටීම් කියනක සඳහන් කරනවා that described research and learning in science, technology, engineering and mathematics. මේක සඳහන් කරනවා මේක මේ පර්යේෂණාත්මක වැඩසටහන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ටෙක්නොලොජි, ඒ වගේම වෛද්‍ය විද්‍යාව මේ දෑ පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් තමයි ස්ටීම් කියන මේ අදහස පිළිබිඹු කරමින් අතිගරු ජනාධිපතිතුමා කරුණ ඉදිරිපත් කරේ. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ තේරුම් ගන්න බැරුව තමන්ගේ යම් මුක්ත භාවයක් තිබෙනවා නම් එය සංගවා තබා ගන්න කියලා මම කියනවා ගරු නලින් බණ්ඩාර මැතිතුමාට. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් අතර සමහරු කතා කරනවා එතුමා මේ වාර අවසාන කිරීම කළේ මන්ද කියන එක පිළිබඳව අදත් මේ මන්ත්‍රීතුමා මේ මොහොතකට කලින් කිව්වා. අතිගරු ජනාධිපතිතුමා සිය ව්‍යවස්ථාමය බලය තුල පමණයි පිහිටා එතුමා මේ කාර්යය සිදු කළේ. සාමාන්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ සම්ප්‍රදායයි ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාවට පටහැනි කිසිදු තැනක එතුමා කිසිවක් කොට නැති බව කිව යුතුයි. ඒ නිසා ඔවුන්ගේ ආණ්ඩුවක් ආපු වෙලාවක ඔවුන් සභාව අවසන් කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න එසේ නොමැතිව අතිගරු ජනාධිපතිව ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගකීම ඉටුකිරීම පිළිබඳව අපට තිබෙන්නේ ප්‍රසාදයක්. මම කියන්න ඕන ගරු සභාපතිතුමනි, මෙතුමල්ලා අද මේ සීනි පෝලිම් පිළිබඳව, ඊළඟට කිරි පෝලිම් පිළිබඳව, ඒ වගේම සිමෙන්ති පෝලිම් පිළිබඳව, ඩීසල් ගෑස් පිළිබඳව මේ අය කතා කරනවා. මම කියන්නේ සභාපතිතුමනි, මේ පෝලිම් වල කල්ගත කරන කිසිවෙක් පිළිබඳව අපට අනුකම්පාවක් නැහැ, වගකීමක් නැහැ කියන තැන ඉඳලා නෙවෙයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මේ කතා කරන්නේ. අපට තිබෙනවා දැවැන්ත ගැටලුවක් මේ පිළිබඳව. ඔබ දන්නවා මේ 1976 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රට කොන්දේසි විරහිතව, නිර්ලජ්ජිත විදිහට, අවිනීත විදිහට, අවිචාරවත් විදිහට මේ රට විවෘත කිරීමේ ප්‍රතිඵලවල ඒ බිහිතියයි අද මේ බිත්තියට හේතු වෙලා දින අප වගේ රටවල් අද භුක්ති විඳින්නේ. ඒ නිසා එදා ජේ.ආර්. ජයවර්ධන මෙයාගේ සදාධර්මී නායකයා හිතන්න තිබ්බා වාර 10ක් නෙවෙයි එක වාරයක් රට වසා දැමුවොත් අපට කවදා හෝ විවෘතාර්ථිකයේ ආධිනව මුණ දෙන්න වෙනවා නේද කියලා 76 දී හිතන්න තිබේ. අදත් කියනවා මේ මන්ත්‍රීවරයා මේ ඇයි පාවෙන විනිමය අනුපාතය යන්නේ නැත්තේ කියලා. ගරු සභාපතිතුමනි, එදා විලිසංවරයක් නැතුව 76 දී ඩොලරේ පාකරා රුපියල් අටට තිබ්බේ 76 දී එක දවසකදී රුපියල් 16ක් වුණා ඩොලරේ. අද ඔබ දන්නවා
ඔබතුමාට හිමි අවසන් මිනිත්තු දෙක
මේක විවෘත කරන්න කිව්වොත් මෙයයි කියන විදියටම ඔබ දන්නවා මේක කොතනින් කලවර වෙයිද. එදා 76 වෙනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණිය විවිහිස ක්‍රමය, පරිවර්ති රුපියල් ගිණුම් ක්‍රමය, මේ වගේ විවිධ රට තුල තමන්ගේ ඩොලර රැක ගැනීම වෙනුවෙන් උත්සාහයක් තිබුණා. අද මෙයයි කියන්නේ කොන්දේසි විරහිතව රටේ ආර්ථිකයේ සලුපිලි ගුණල දාන්න කියලා මේ ශ්‍රී ලංකා මාතාව දූෂණය කරන්න කියලාද මෙයයි කියන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, එදා 76 තිබ්බ කරපු දේවල ප්‍රතිවිපාක තමයි අපි අද දකින්නේ. ඉල්ලුම සැපීමට රට මුදා හැරියට පස්සේ මිල තීරණ වෙන්නේ ඉල්ලුම සැපීමට අනුව. දලුලා වැඩුණු අර නිෂ්පාදන ආර්ථිකයේ බීජය දලුලා වැඩෙන්න ඉඩ දුන්නේ නැහැ. 76 දී සියලු දේවල් විදේශලින් ගෙන්නන්න පටන් ගත්තා. ඔබ දන්නවා අර ලක්ෂ්මීබායිගේ අන්තිමේදී නිදියන පැදුරත් දැන් පිටරටින් එන්න පාරිභෝජනවාදී ආර්ථිකයකට අපිව ගමන් කරා. පාරිභෝජනවාදී ආර්ථිකයකට ගමන් කිරීමේ ප්‍රතිඵලයේ තමයි අද භුක්ති විඳින්නේ. කෝ සිමෙන්ති ගම්හල්, කෝ අපේ රටේ කිරිබිඩි නිෂ්පාදනය කර තැන්, කෝ අපේ රටේ සලුපිල නිෂ්පාදනය කර තැන්, ඩීසල් පෙට්‍රල් විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි සියල්ල පිටරටින් ගේන ආර්ථිකයක් නිර්මාණය කළාට පස්සේ මේක තමයි වෙලා තියෙන්නේ. මේ අය කිව්වා කොහොමද 18 වෙනිදා ඩොලර් මිලියන 500 ගෙවන්නේ කියලා. මේ අය කිව්වා 60 වෙනකොට ඩීසල් ඉවර වෙනවා, පෙට්‍රල් ඉවර වෙනවා කියලා. ඔබතුමාලා දන්නවා මේ තියන්නේ සමපේක්ෂක ප්‍රහාර එල්ල කරන දුෂ්ට විපක්ෂයක්. මේ දුෂ්ට විපක්ෂය මොකද්ද කියන්නේ? 60 වෙනකොට ඩීසල් ඉවරයි,
තමයි වරෙව් ගම් පිටින් ඇවිත් මේ තෙල් පොම්පෙන් එක පොම්පෙන් ගහව් ඩීසල් පැට්‍රල් කියලා කියන්නේ. ගමකට තියෙන නගරයකට තියෙන්නේ සභාපතිතුමනි එකම එක තෙල් පොලයි. එතෙන්ද ගමක් රටක් පොදි බඳිනකොට කොහොමද තෙල් ගහන්නේ? පෝලිමක ඉඳලා නේද ගහන්න වෙන්නේ? අන්තිමේට ඉන්න මිනිහගෙන් වොයිස් කට් එකක් ගන්නවා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අපහාස කිරීමෙන්. මොකද්ද සිදුවන්නේ? අද වෙනකොට කොරෝනාව කළමනාකරණය කර ගැනීමට එන්නත්කරණය හරහා රට සුවපත් කිරීමට එතුමා ගන්නා උත්සාහය මා විශ්වාස කරනවා රටේ ජාතිය දැනගනීවි.
අවසන් විනාඩිය.
ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි අද වෙනකොට අන්න ඇල්ල වැල්ලවායේ සංචාරක ඇවිල්ලා ඒ වගේ මාතර ප්‍රදේශයේ සංචාරක එනවා. ඔබ දන්නවා 2018 දී සංචාරකී පැමිණිල්ල ප්‍රමාණය ඩොලර් මිලියන 4400යි 4400යි. මේ ගිය 2021 කීයද? ඩොලර් මිලියන 93යි ලංකාවෙන් සාමාන්‍ය පිටරටවලට වාසිකව වැටුප් ලබා ගැනීමට විදේශ රැකියා සඳහා යනවා 230,000 240,000 ප්‍රමාණයක්. 2020 කීයද ගියේ? 53,000යි ගියේ 53,000යි ගියේ. ඔබතුමා දන්නවා මේ විදිහට සංචාරවලට ගියපු අය විදේශ රැකියාවලට ගියපු අය විදේශ ආයෝජන ලැබීම් මේ සියල්ලේ දැවන්ත පහළ යමක් උනේ කොරෝනාව නිසා නෙවෙයිද? කසගස්ථානේ රාජ්‍ය දේපළවලට ගිනි තියනවා. අද චීන සමහර තැන් වසා දමලා අද ඇමරිකාවේ තවදුරටත් ලක්ෂ ගණන් රෝගීන් පිළිබිඹු වෙනවා. ඒ නිසා සභාපතිතුමනි කොරෝනාව නිසා රටට කරපු විනාශයට අතිගරු ජනාධිපතිතුමා ඉතා මැනවින් ආර්ථිකය කළමනාකරණය කිරීමේ දැවැන්ත අරගලයක හිටවා. ඒ නිසා බිල්ලෝ මවන විපක්ෂයට අපි කියනවා, මාධ්‍යයට අපි කියනවා, ඔබ එදා අර 2008-2009 හැමතැනකම විරුවන් මරණයට පත්වුණු ගෙවල් වල බිරින්දාවරුන්ගේ විලාපය, ඒ වගේම මව්වරුගේ විලාපය, මල ගෙවල් වල විලාපය, දොරින් දොර නැගුණු විලාපය ඔබ මාධ්‍යතුලින් පෙන්නුවා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ?
ගරුමන්ත්‍රීතුමනි අවසන් කරන්න.
සියලු දෙනාගේම සාමය ලබා දුන්නේ යුද්ධයට සාමයෙන් ලබා දුන්නේ පණිවිඩය ලැබෙයිද? ඒ සමාජියෙන් මං
කරුණාකර අවසන් කරන්න.
කරුණා කරලා වගකීමෙන් ප්‍රචාරය කරන්න බිල්ලෝ මවන්න එපා කියන ඉල්ලීම කරනවා. ඔබතුමා ස්තුති.
ස්තුති. විවාදයේ කල් තැබීම මේ විවාදයේ දිගුව හැටියට පාර්ලිමේන්තුවේ හෙට ජනවාරි 20 බ්‍රහස්පතින්දා පෙරවරු 10 යලි රැස්වෙන බව දැනුම් දෙමින්.